කාය විවේකය, චිත්ත විවේකය, උපති විවේකය. ප්‍රශ්නේ මොකද්ද? එකින් එකට උපකාර වෙනවද කියලා අහනවා. ඉතලදී ඒ කවුද කවුද කියලා කියන්නේ. කාය විවේකය කියන්නේ කවුද? මොකද්ද? කයට විවේකයක් දෙන්නේ කොහොමද? වචනයක් කියවහන් ඒ වචනේ මොකක්ද කියලා තෝරා ගන්නවා. නිදාගත්තාම නම් කයට විවේකයක් තියෙනවා. හිතට විවේකයක් තියෙන්නේ කොයි වෙලාවෙද?
ඉතන
එක නවත්තපු වෙලාවට හොඳ විවේකයක් දැන. කොයි වෙලාවෙද කියලා හොයාගන්න. පරණ පුරුද්දට හිතන එක නවත්තපු වෙලාව. සමාධියේදී යම් කිසි විවේකයක් තියෙනවා. පරණ පුරුද්දට එහෙට මෙහෙට දුගන්න දෙන්නේ නැහැ නේද? කාරණක හිත තියාගන්න. මොකක්ද කියවනේ? උපදි විවේක. උපදි කියන්නේ
මොනවද?
ඔවා අහපු එක ඔවා දැනගන්න ඕන. මගෙන් අහන්න එපා මේ මොකක්ද මේ මොකක්ද? දන්නේ නැති නිසා. දන්නේ නැති ඒවා දැනගන්න හදන. දැනගෙන දැනගෙන දැනුම ගොඩ ගන්න. අත්දකින්නේ මොනවද කියලා දන්නේ. වචන ටිකක් පාඩම් කරගන්න. දන්නේ නැති ඒවා
වැඩන්නේ.
දුකයි දුක්ඛ සමුදයයි හට ගන්න හැටි වෙන් කරලා ප්‍රශ්න අහනවා. ප්‍රශ්නයක් අහනවා. දුක කියන්නේ මොකක්ද? දුක්ඛ සමුදය කියන්නේ මොකක්ද? එහෙනම් දුක්ඛ නිරෝධෙත් දැනගන්න ඕනේ නේ? නැත්නම් සම්මාදිට්ඨිය එන්නේ නැහැ. දුක දැනගන්නත් ඕන, සමුදය දැනගන්නත් ඕන, නිරෝධය දැනගන්නත් ඕන, මාර්ගය දැනගන්නත් ඕන. නැත්නම් ඉතින් ධර්මයෙන් ප්‍රයෝජනෙ ගත්තා වෙන්නේ නැහැ. ප්‍රශ්නේ නම් හොඳයි. තමම්ම හොයන්න ඕන මං දුක කියලා කියන්නේ මොකටද? ඊළඟට සමුදය කියන්නේ මොකටද? දුක පැත්තකින් තියමුක සමුදය කියන්නේ මොකද්ද? හේතුව හටගන්නේ කොහොමද? නේද? මොකක් හටගන්නේ? දුක හටගන්නේ කොහොමද? දුක්ඛ සමුදය නේද? මේ දුක කියන්නේ මොකද්ද? ඕක හටගත්තේ ඇයි? මේ හටගත්තේ ඇයි කියලා දැක්කොත් ඒ හේතු ටික නොයදුනා නම් හටගන්නේ නැහැ. මේ මතක සමුදය නොයදුනා නම් දුකක් ගැන කතා කරන්න බෑ. ඇයි? දුක ඉපදිලා නැහැ. මේ දුක හටගෙන නැහැ. ඒකට කියනවා නිරෝධය. එහෙනම් සමුදය හරියට දැක්කොත් දුකක් පේන්න ඕන, නිරෝධයක් පේන්න ඕන. තේරුණාද කියන දේ? සමුදය කියන එක හරියට දැක්කොත් සමුදය තිබුණොත් මේක හට ගන්නවා. ඒ කියන්නේ ඵලය පේන්න ඕන දුක. ඒකම පේන්න ඕන සමුදය නැති වුණොත් ඵලය තියෙන්න බෑනේ. දුක තියෙන්න බෑ. ඔන්න ඕක ඇති කරගත්තොත් සම්මාදිට්ඨිය ඇති වෙනවා. සම්මාදිට්ඨිය ඇති වුණොත් ආර්ය මාර්ගයට වැටෙනවා. බුදුදහමෙන් ප්‍රයෝජනෙ ගත්තා වෙනවා.
ආනාපානසතිය දැන් බලපු අවස්ථාවත් දුක්ඛ සමුදය ප්‍රකට වෙනවා.
ආ නේද? ගන්න පුළුවන් නම් අන්න ආරේ මාර්ගය තමයි වැඩේ.
ඒ අවස්ථාව හරියට සතියෙන් කියන.
ආනාපාන සතිය කරද්දී ඔය අවබෝධය තිබුණා නම් දුක මේකයි සමුදය මේකයි නිරෝධය මේකයි කියලා අවබෝධය තිබුණා නම් වැඩෙන්නේ මාර්ගය. අවබෝධය නොතිබුණා නම් වැඩෙන්නේ මාර්ගය නෙමෙයි. තමන් වැඩේ මාර්ගයද නැද්ද කියලා තමන්ම හොයාගන්න. දුක දැන් හරි එතන දුක මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද කියලා හිතලා හරි විස්තර කරන්න පුළුවන් නම් ඊළඟ සැරේ කරනකොට ආරේ මාර්ගේ වඩන්න පුළුවන්.
නැවත දුක ඇති වෙම නවත්තනකෙදි
නැවත කතාව නෙමෙයි දැන්. ඇති වුණ දුක මොකද්ද? ඒ වෙලාවේ දුකක් තිබුණාද? එහෙනම් ඒකේ සමුදය මොකක්ද? හරි? ඒ සමුදය යෙදුන් නැත්නම් ඒ දුක තියෙනවද? කියන නුවණ ආවනම් එයාට සම්මාදිට්ඨිය තියෙනවා. හරි? එහෙනම් මේ දුක ගැන හොයන එක හරි වටිනවා. ඒ විවේක ගැන හොයනකොට. සෝ
පුතබ්බන් භාවේදී
සහ සමුදය අවතිනවා. ඔව් දැන් ඒක හොයන්නේ තමයි ඉස්සෙල්ලා දුකයි සමුදයයි නිරෝධය අඳුරගන්න. දැන් මොකක්ද කියලා කියන්න බලන්න දුක. දුක කියන එක මොකක්ද? දැන් උඩින් තේරුම දැනගත්තානේ දුකයි සමුදයයි නිරෝධය කියන්නේ. දැන් අපි ටිකක් ගැඹුරට බලන්න. දැන් මතන හරි කොහෙද මේ දුක තියෙන්නේ? මොකක්ද මේ දුක කියන්නේ කියන එක හොයන්න. නේද? දුක අවබෝධ කළොත් විතරයි සමුදය ගැන කතා කරන්න පුළුවන්. නේද? දුක ගැන දන්නේ නැත්නම් ඉතින් සමුදයක් ගැන කතා කරන එක තේරුමක් නැහැ නේ. වචනේ තේරුම දන්නේ නැත්නම් ඒකෙන් අහන ප්‍රශ්නේ ගැන කතා කරලාට වැඩක් නැහැ. මගෙන් අහනවා මේ වචනේ තේරුම මොකද්ද? ඊළඟට ඒකේ තව ඒවා ටිකක් අහනවා. මේ මගේ දැනුමක් ගැන අහන්නේ. ඒක තමන්ට වැඩන්නේ. මටම ඕන විදිහට ඕ වචන කියන්නේ මේකයි කියලා මට ඕන තේරුණා කියලා මම ඕන දෙයක් කියනවා. ඒක තමන්ට ගිරේ ප්‍රයෝජනයක්. නේ? තව කෙනෙක්ගේ එකක් ඔන්න මතක තියා ගන්නවා ඉන්න. ඊළඟට තව එක්කෙනෙක්ගෙන් අහලා වෙන එකක් කිව්වොත් ඔන්න ගැටුම්. අතන මෙහෙම තියලා මෙතන මෙහෙම තියනවා. මොකක්ද මේ දැන් ප්‍රශ්න කොට. තියෙන ගැටලු මාදියට තවත් ගැටලු ටිකක් දාගන්න. තරා මාර්ගයක් වඩනකොට එහෙම වෙන්න බෑ. තියෙන ගැටලු ලිහෙනවා මිස. තව තව එකතු කර ගන්නවා නම් ඒක මාර්ගය වෙන්න බෑ. තවත් දුකක් ගොඩ ගන්නවා. ඒ දැන් ඉස්සෙල්ලව දන්නේ නැති කාරෝ කිසි ප්‍රශ්නයක් නැහැ. දැනගෙන මේක කියන්නේ මොකක්ද? අතනින් මෙහෙම කියනවා, අතනින් මෙහෙම කියනවා, මෙහෙම මෙහෙම කියනවා. නැති ලෙඩ ගොඩක් දාගන්න. එහෙනම් අපි මේ අවශ්‍ය දේ දන්න දේ හරියට දහමට අන්න දැනගන්න උත්සාහ කරනවා. මොකද දුක කියන්නේ මොකද්ද? මම කල්පනා කරනවා දුක කියන්නේ මොකද්ද දන්නේ? ඔහේ තියෙන එකක්ද දන්නේ? කවුරු කියපු එකද දැන් මතක් කරලා කියන්නේ? නරය කියපු එකද දන්නේ? හරි මෙයා කියපු එකද දන්නේ? කල්පනා දුක කියන්නේ මොකක්ද? යන්තම් මතක් කරගෙන අන්න අහලා තියෙනවා පංච උපාදාන සංකල්පේ දුක. මතක තිබුණොත් කියත හැකි, මතක නැත්නම් ඉතින්. පාඩම් කරගත්ත එක කොහොම හරි කියනවා. බාර ගැනීම දුකයි. ආද පොතක් බාරගත්තා නම් එහෙම අන්න දුකක් බාරගත්තා. බාරගත්තද කවුද? අරගත්තා. මොනා බාරගත්තොත්ද දුක? දුක දුක කියන්නේ මොකද්ද? පොඩි ප්‍රශ්නයක් අහන්න. ආයතන හයම දුකයි.
ශරීරේ
රහත් දැකෙන වේදනාව නේ
සියුම් වේදනාව දුක.
පිටරයි ශරීරයට දැනෙන. ශරීරයට දැනෙන වේදනාව? පිටර දැනෙන. සියුම් වේදනාව දුක. සියුම් වේදනාව ලොකු වේදනාවක් දැනෙනවද දුක නැද්ද?
නෑ වේදනාවක්
නෑ ඒ සෙම් වේදනාව දුක.
කායට හරි මනසට හරි යන වේදනාවක් නේ දුක කියන්නේ.
ඔව් ඒක මං අහන්නේ ඇයි සෙම් වේදනාව දුක කියන්නේ? ලොකු වේදනාවක් දුක නැද්ද? විදෙනවා නම් දුකද නැද්ද?
විදෙනවා නම් දුක. ඒක තමයි මං
කියන්නේ. විදෙනවා නම් දුකද නැද්ද? දුකයි නේ. ඒක සියුම්ම දැනෙන්නත් පුළුවන්, තද බල වේදනාවක් දැනෙන්නත් පුළුවන් නේද? නෑ ඒ සියුම් වේදනාව විතරද දුක?
මේ සාමාන්‍යක සියුම්ම නේ අපිට මේක වැටෙන්නේ නැතහෙන්නේ.
තදට දැනුන වේදනාවක් නේද? අත්දකලා නේද? කියනවා නේද?
කියනවා.
ආ ඒක දුක නේද?
දුකයි.
නෑ නෑ ඒ සියුම් එක විතරක් දුකයි. අරවත් දුකයි. ඒවා ඊට වඩා දුකයි. නේ? දැනෙන දේ නෑ කියන්න යන්න එපා. දුක නම් දුකයි. කායික වේදනාවක් දැනුණා දුකයි. ඉන්ද්‍රියන් හට ගැනීම දුකයි. මොන ඉන්ද්‍රියද? ඇස කන නාසය දිව ශරීරය මනස
ශබ්ද ආයතන.
කියනේ මම හරි. දැන් මේ හිතට දැනෙන එකක්ද ඔය කියන්නේ කියන එකයි මම අහන්නේ. නැත්තම් මතක තියාගෙන එකක් අනිත් පැත්තට කියනවාද මේ? සමන් දැකපු දෙයක් කියනවා.
ජාතිය දුකයි කිව්වොත් ඔක්කොම
අපි ජාතිය දුකයි. හිතදීම ඔක්කොම කියන්නේ මොනවද? මම අහන්නේ දුක මොකද්ද කියලා. දුක ඇති උනේ කොහොමද කියලා නෙමෙයි අහන්නේ. දුක මොකද්ද? සමුදේ ඊළඟට අහනවා. දුක මොකද්ද කියලා හොයාගෙන ඉපැයි.
සමුදේ හොයන්නේ
නේ. සමුදේ නෙමෙයි අහන්නේ දුක මොකද්ද කියලා. දුක බාර ගැනීම දුකයි කියන්නේ ඒක හේතුවක් නේ. බාරගත්තේ නැත්නම් දුක තියෙනවද? මං අහන්නේ දුක මොකද්ද? බාරගත්ත දේ මොකද්ද? ඒක දුකක්ද? තමන්ට පේනවද දුක? පාලනය කරගන්න බැරි එක දුකයි. ළමයිකට කියනවා වැරදි කරන්න එපා, මේ හොඳට ඉන්න. කියන දේ ඇහුවොත් හොඳයි, ඇහුවේ නැත්නම් දුකයි. දැන් ඒක දැනුණ දුකක්ද නැද්ද?
දැනුණා.
එහෙනම් කට ඇරලා කිව්වා දුකයි කියලා නේද?
දැන් මේව ගන්න බෑ
ඉතින්. මට ඕන විදිහට හිතියේ නැත්තම් දුකයි. ඔන්න ඔය උත්තර තමයි මට ඕන. ඔය පාඩම් කරගත්තු ටිකනේ තමන්ට දැනුණ දුකක් කියන්නේ. මෙන්න මේක තමයි මට දුක. අය කාගෙන් හරි අහගත්තු එකක් දුක කියලා. ඒක තමන්ගේ දුක නෙවෙයි ඔය අහගත්තු එක.
මේ
අරමුණු වලින් ගන්න කියලා බාරගත්තා නම් දුකයි. මොනවාද බාරගත්තේ? එකක් කියන්නේ. දුක නම් මොකටද බාරගත්තේ?
සමේ අරමුණු හැම දෙයක්ම මමයි කියලා බාර ගැනීමනේ දුක වෙන්නේ.
ඒක දුකයිද? ඒක පේනවද දුකයි කියන්නේ? ඒක තමයි මම ඇහුවේ. දැන් පොතක් ගත්තද නැද්ද? දැන් ඔක බාර ගැනීම දුකයි කියලා දැකලාද ඔය පොත අරගත්තේ?
ඒක
පොසොන් කියන්නේ එකක් කරන්නේ තව එකක්
නේ.
දරුවා අකීකරු වුණාම දුකයිද? දුකයි. දැන් බාරගත්තේ මොකද්ද? මොකද්ද බාරගත්තේ? මොකද්ද කියලා හොයන්නේ. දුකයි දුකයි කියලා කිව්වා නේ. මොකක් බාරගත්ත හින්දාද දුක? දරුවා මගේ කියලා. මගේ දරුවා කී කරුණා හින්දා නේද දුක? අනිත් දරුවෙක් කකේ කරුණා නම් එහෙම දුකයි. මෑනේ අත්දකින දුකෙන් හිතන්න. දැකීමට අමතරව දරුවව පේන දැකීම එහෙන් දැකලා දැනගන්නවනේ දරුවෙක් ඉන්නවා කියලා. මේ අපි ආයතනෙක ඉන්නේ දැනගන්නේ බාහිර දරුවෙක් ඉන්නවා කියලා. දැන් ඒ උදාහරණේ අරන් හිතන්නකෝ අනිත් එක අමතක කරලා. දරුවා කියන එක දැන් දරුවා කී කරුණක් දුකයි කියලා කිව්වනේ නේ. දරුවා බාරගත්තේ කොහමද? දරුවා ඉන්නවා කියලා දැනගත්තේ එහෙන් දැකලා දැනගන්න. අනිත් ආයතන වලින් දැනගන්න පුළුවන්. කතා කරන අය වුණා දැනගන්න නේද? අනිත් පැත්තට හිතන අය දරුවා දුකද සැපද දන්නේ
නැහැ.
සැප වෙන්නත් පුළුවන්. ඒක තමයි බාර ආරම්භය. සැපයි කියලානේ බාරගත්තු. උපන් දිනේට තෑග්ගකුත් දෙන්නේ නැති නේ පාටියකුත් දාන්නේ. සැපයි කියලාද දුකයි කියලා?
සැපයි.
සැපයි.
නොදන්නකම තමයි දුක.
නොදන්නකම දුකයි. ඒක වටේ දුන්නේ නැපා මේ කියපු එකෙන් දුක බලාගෙන. දුක අඳුරට.
ඇත්ත ඇත්ත ගැටේට නොදන්නකම දුක.
දරුවෙක් ඉන්න එක දුකයිද සැපයිද? දුකයිද හැබැයි දැනුවා hina වෙනවා. සමහර අය ඇවිල්ලා මට කියනවා ඉතින් එක එක දුක් ගැන ඇවිල්ලා කියනවා. මේ මගේ දරුවා නැති වුණා මට හරි දුකයි කියලා කෙනෙක් කියනවා. කොහොමද මේක? තව එක්කෙනෙක් කියනවා මේ දරුවට අසනීපයක් තියෙනවා. මේ කොහොමද මේක වෙන්නේ? තව එක්කෙනෙක් කියනවා මේ දරුවට රස්සාවක් නැහැ. මේ කොහොමද? ඇත්තටම කියන්නේ ගමයන් ඉගෙන ගන්න. මොකද කරන්නේ? දුකයි. දුක් නේද ඇවිල්ලා කියන්නේ එක එක. මට නම් මොනව වුණත් කමන්නේ බලන්න කොහේ දරුවා ඉතින් කොහොමද? ඒක එක දුක් කෙනෙක්. කෙනෙක් කියනවා ඉතින් මගේ ළමයා අමාරුවෙන් ඉතින් ඉගෙන ගන්න පුළුවන් මේ ඒලෙවලුත් යන්තම් පාස් වුණා. ඉතින් හිතපු කැම්පස් එකට නම් යන්න බැරි වුණා. ඒනට වෙන එකකට ගියා. ඈ මම එහෙම දැන් පාස් වුණා. දෙලිග්ගේ ඔහු දෙලිග්ගේ ගත්තා. තාම ජොබ් එකන්නේ. මේ ඇත්ත කතා. මේ භාවනා කරන අය කියන්නේ බලන්නක. ඉතින් මේ දුව දැන් ඩිග්‍රී එකක් කරලා ඉන්නවා. ජොබ් එකක් නෑ. සුදුසු හරි මොකක් හරි නෑ. සුදුසු කමරයි. හම්බුනාට පස්සේ නේ තෝරන්න. දැන් ගෙදර ඉන්නවා. ඉතින් මේ බොහොම අමාරුවෙන් අඬනවා කියනවා. මට තියෙන දුක ඕක තමයි. ඈ මං ඇහුවා ඉතින් ඔයා දැන් මේ මොකටද මේ භාවනා කරන්න ආවේ? මොන දුකෙන් නිදහස් වෙන්නේ? සසරට. නිවන් දකින්න ඇවිල්ලා තියෙන්නේ. දුක නැති කරගන්න ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා අහන්නේ අර දුවට රස්සාවක් නැහැ. ඕකට මොකද කරන්නේ? දුක නිදහස් වෙන්නේ. ඉතින් මං ඇහුවා දැන් ඔයා කොහොමද දුකෙන් නිදහස් වෙන්න හදන්නේ? භාවනා කරලා නැහැ. ධර්ම මාර්ගෙ ගිහින් නේද? දැන් ඒකට නේද ඇවිල්ලා? කට්ටියම ඇවිල්ලා ඉන්නේ
ඒකට තමයි.
ඒකට දුකෙන් නිදහස් වෙන්න. දැන් තමන්ගේ ළමයට රස්සාවක් කරන් දෙන්න හදන්නේ මොකටද? එයා සසරේ යවන්න. මම නිවන් දකින්නවා ධර්ම වේ තමයි කියන්නේ. දරුවා තව ටිකක් දුක් විඳපොද මං ගැලවෙන්න. මම විතරක් භාවනා කරලා ගැලවෙන්න මේ ඇවිල්ලා තියෙන්නේ. එරිලා ළමයා භාවනා කරනවා දැක්කොත් එහෙම තව දුක. එයා මට කලින් නිවන් දැක්කෝ. එහෙම නෙමෙයි හිතන්නේ. අර රස්සාව කරන්නේ නැතුව භාවනා කරා. එයාට භාවනා කරන්න දෙන්න බෑ.
ඔයයන් දකිනවා.
එයා නිවන් දකී කියලා අපි ඉන්නේ. ඒක පේනවා නේද? නේද? අනේ බොහොම හොඳයි මට කලින් නිවන් දකින්න ගියයි එහෙනම්. ඔවා මට කලින් දුක නැති කරගන්න
කියලා. එහෙමත් කියනා ඉන්නවනේ සර්.
නෑ අනුන් ගැන නෙමෙයි මේ තමන් ගැන හිතන්න කියන්නේ. තමන්ගේ දරුවා භාවනා කළොත් එහෙම ඒක දුකක්. ඒක තමයි අපි භාවනා කරලා අපි හොරෙන් නිවන් දකින්න. ඒගොල්ලන්ට තව කල් තියෙනවනේ සසරේ යන්න ඕනනේ. ඒගොල්ලෝ සසරේ යන්න අපි විතරයි නිවන් දකින්න. ඒගොල්ලෝ භාවනා කළොත් එහෙම තව දුකක්. ඒක තමයි. ඇත්ත තමයි මේ අපි හොයන්නේ ගුරු කතා කරලා වැඩන්නේ. කටපාඩම් කරගෙන තියෙන පංච උපාදානස්කන්ධය තමයි දුක. ජාති ජරා ව්‍යාධි මරණ ඕවා දුකයි. මේ ජීවත් වෙන්නේ අනිත්. ළමයා දුකෙන් මිදුණොත් එහෙම හරි දුකයි. මේ හදන්නේ මේ දුක නැති කරන්නේ නිකන් බැරි. තමන් ඉන්න තත්ත්වේ තේරුම් ගන්න. මේ හිතට බොරුවක් කරලා හොරෙන් නිවන් යන්න බෑ. දැන් නිවන් යන්නත් ඕන මේ හොරෙන් විතරනේ කොහොම වැඩ ටික ඉවර කරලා හෙට නිවන් දකින්න පුළුවන් ද හුවොත් එහෙම අපිට බෑ. තව වැඩ ටිකක් දැන් නිවන් දකලා තව කොච්චර වැඩ තියනවද gedරනේ. අවුරුද්දකට දෙකකටවත් වැඩ තියෙනවා. අපි ටික ඉවර කරලා තමයි නිවන් දකින්න ඕනේ. තමන්ගෙන් අහන්න ඕන ඕවා. ඉතින් වචන ටිකක් පාඩම් කරගෙන කිව්වට මේක හරියන්නේ නැහැ.
ඒකට ලෝකයේ ඇත්ත හැට සැටි නොදන්නා කම නිසා අපි ඒකට ඇලෙනවා කියලා. ඒක නිසා ඇලෙන්න සිද්ධ වෙනෝනේ. අපි ඇලෙන්නේ ඒකෙන්. ඒකෙන් දුක අපිට
නෑ. දැන් දරුවට ඇලුනා හින්දා නේද දුක?
ඔය ඇත්ත සැටි නොදන්නා
කොච්චර ඇලුනද කිව්වොත් දරුවා දුකෙන් ගැලවෙනවටත් කැමතියි. තව ටිකක් දුකේ දාලා සැප විඳින්න ඕනේ. නේද? මං ඇහුවේ නෑ ඉතින් දරුවට රස්සාවක්ද ඕන භාවනාවක්ද කියලා දෙන්න ඕන කියලා. භාවනා කරන කෙනෙක් ඉඳන් අන්තිම පොඩ්ඩක් පැත්තකට ගිහින් හිතලා බලන්න. ඔයාව කරන එකයි දරුවව කොහෙද යවන්න හදන්නේ. ඇත්තටම දරුවට ආදරේ නම් මොකද කරන්න? දැන් නම් ගියයි ඉතින් වචනේට. ගෙදර ගිහින් නම් මොනවා ගියයි දන්නේ. ඇත්තටම දකින්න පුළුවන් ඈත් ඉන්නවා. දැන් දුක කියන එක මොකක්ද දුක කියන්නේ?
දුක කියන්නේ ඇලිය.
ළමයාට ලෙඩක් හැදුනත් දුක නැද්ද? ළමයා ඇක්සිඩන්ට් වෙලා කියලා දැන් ආරංචියක් આવුවොත් මේ දුක ගැන අහහා ඉඳීද දුවයි. මෙතන දුක නැති කරයිද අර දුක පස්සේ දුකයි. ඒ දුක පස්සේ දුක නෝ. දුක නැති කරගන්නනේ දුක. ඒ වැඩියෙන් උත්සාහය යතන්නේ දුක නැති කරගන්න. මේ අවශ්‍ය දෙයක්. එතන තමයි දුක දැකලාද. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ සත්‍ය දුක්ඛේ අඥාන. මේකයි මේ සසරේ යන්නේ අර පළ ගැටිය දැල්ලට පනිනවා වගේ සසරටම ආයි මොකටද මං එන්න ඕන? ඇයි අහගන්න ඕන ධර්මය? තමන් මෙච්චර කල් ධර්මය අහලා නැද්ද? මම අවුරුදු 10ක් විතර මෙතනම ගියා දීලා. ඇහුවට මොකද වෙලා තියෙන්නේ? දැකලාද? දැකලා නැහැ. ඉතින් තව කියා දුන්නත් ඔච්චර තමයි. මම දැන්වත් දකින්න පුරුදු වෙනවා. ආපු දෙය දකින්න පුරුදු වෙන සුතමේ ඥානෙ, චිත්තාවේ ඥානෙ දැකපු අය ඉන්නවා. අදවත් උත්සාහ කරන්න දකින්න. ඒක ඊළඟට තියෙන්න ඕන නැවත. දකින්න ඕන පොඩි දෙයක්. දුකයි සමුදයයි නිරෝධය. මේක දැක්කම මාර්ගය පැහැදිලි. අපි ඔයගොල්ලෝ අහන්නේ මාර්ගය ගැනමයි. මට මාර්ගය කියන්න. මට මාර්ගය කියන්න. ඒක නම් මට කියා දෙන්න බැහැ. මොකද දුකයි සමුදයයි නිරෝධයයි දකින්නකම් මාර්ගය උපදින්නේ නැහැ. කොච්චර අහගත්තත් උපදින්නේ නැහැ. දැන් මොන භාවනාවද කරන්න ඕන කියලා වැඩක් නැහැ. තමන් දන්නේ නැත්නම් තමන් නැති කරන්න හදන දුක මොකක්ද කියේ නේද? මට දරුවට රස්සාව ආරම්භ දෙන එකෙන් තමයි මගේ දුක නැති වෙන්නේ. එහෙම තමයි දුක නැති කරන්න හදන්නේ. මම විතරක් හොරෙන් භාවනා කරලා අරගොල්ලෝ ඒගොල්ලෝ හතරේ ගියොත් තමයි මට සැප තියෙන්නේ. ඒගොල්ලෝ භාවනා කළොත් එහෙම දුක. ඔහොම දුක නැති කරන්න ගිහින්නම් දුක දකින්නෙත් නෑ, සමුදය දකින්නෙත් නෑ, නිරෝධය දකින්නෙත් නෑ. මට නම් බෑ එහෙම අයට මාර්ගය කියා දෙන්න. නිවන් මාර්ගයක් කියා දෙන්න බෑ. වෙන මාර්ග නම් කියා දෙන්න පුළුවන්. නර මොකක් හරි හොරෙන් ගිහින් ලියුමක් දීලා රස්සාව අරගන්න. මේ මාර්ග නම් කියා දෙන්න. නිවන් මාර්ගේ පැත්ත බලාතක නෑ. නිවන් මාර්ගයේ දකින්න නම් පළවෙනි දේ දුක දුක විදිහට තේරුම් ගන්න. දුක දුක විදිහට ඇත්ත ඇති හැටි තේරුම් ගන්න ඕන. අපට ඕන විදිහට දුක තේරුම් ගන්න නෙමෙයි. දැන් තමන් ජීවිත කාලෙම මොනවා හරි කළා නම් කරලා තියෙන්නේ මොනවටද? දුක නැති කරගන්න.
සැප විඳින්න.
සැප විඳින්න. නෑ.
වෙලා තියෙන දුක.
ගෙවල් දරවල් හැදුවේ, යාන වාහන ගත්තේ, රස්සා කෙරුවේ, ළමයි හැදුවේ, සේරම මොනවා? සැප විඳින්න. දුකෙන් ගැලවෙන්න නිදහස්. දුක නැති වුණාද? දැන් මේ ලෝකෙට එනකොට කොච්චර අරන් ආවද? උපදිනකොට කී දෙනෙක් එක්කද ආවේ? අනේ කොච්චර ඒව අරන් ආවද? ගෙවල් දොරවල් කා යාන වාහන කොච්චර ගෙනාවද? ඈ ගෙනාවේ නැහැ මොකෝ. දැන් කොච්චර තියනවද?
බැංකුවෙන් බලන්න.
දන්නේ නැහැ මේ බැංකුවේ බලන්න. ඈ? තවත්මන්. දැන් තියෙන ටික කාගේද දැන් තියෙන ටික? කොච්චර කාලයකටද එකතු කරගත්තේ? සංසාරේ කොච්චර ඉන්නේ නැද්ද? දන්නේ නැහැ. දන්නේ නැති හින්දා කමන්නේ නේ. ඊළඟ සැරේත් ගිහිල්ලා කොහේ හරි උපදී. යනකොට කොච්චර අරන් යනවද? මේකතු කරගත්තු ඒවනේ. මොකුත් නැහැ. නේද? ගිහිල්ලා ඉපදිලා ඊළඟට ආයෙ පටන් ගන්නෙ මොකද්ද? තව එකතු වෙනවා. ඒ මතක නැහැ. මේ ජීවිතේ හිටියේ කොහොමද කියලා මතක නැහැ ඊළඟට. දැන් ආයෙ පටන් ගන්නවා එකතු වෙනවා. නේ? ඒ ඔය සසරේ හැමදාම ඌක තමයි කරන්නේ. ඒ එකතු කරන ඒවායින් තමයි සැප විඳින්න හදන්නේ. සැප තියනවා කියලා හිතන්න. මේ පරණ ඒවා නම් ගියාත් මේව මතක නැහැ. මේ ජීවිතේ එකතු කරගෙන තියෙන්නේ දුක් විඳින්නද සැප විඳින්නද? සැප විඳින්න. සැප විඳින්න හිතාගෙන නේ. සැප විඳින්න හිතුවට ඇත්තටම සැපද්ද විඳලා තියෙන්නේ? මොකද ටිකක් නුවණින් හිතන්න. යාර පළඟැටියාට අපිව උපමා කරපු එක වැරදිද බුදුහාමුදුරුවෝ? සැප කියලා අල්ලගෙන තියෙන්නේ තහන් දැල්ල වගේ එකක් නේද? මෙච්චර මේ දැන් එකතු කරලා එකතු කරලා එකතු කරලා තවත් මදි ඉතින්. තව එකතු කරගත්තොත් මේ දුක නැති වෙයි ඉතින්. තව ටිකක් ගේ හැදුවොත් මේ දුක නැති වෙයි. ගමයට රස්වාව හම්බ වුණත් මේ දුක නැති වෙයි. නේද? දුක. මේ කතා කරන්නේ නම් දුක නැති කරන්න. දුක නේද? බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ දුක පිරිසිඳ දැක්කේ නැත්තම් ඉතුරු ඒවා කරන්න බෑ. දුක පිරිසිඳ දැක්කේ නැත්තම් මාර්ගයක් වඩන්න බෑ නේද? දුක දුක විදිහට අවබෝධ කරගන්න ඕන. පරිඤ්ඤය දුක අවබෝධ කරගන්න තියෙනවා.
සර් දුක දකින්න ඉස්සර දුක දැනගන්න ඕනේ.
දැනගන්න. ඒක තමයි අවබෝධ කරගන්න. දුක කියන්නේ මොකද්ද කියලා
අහවල්ලා
අහවල්ලා දැනගන්න. දැන් දුක කියන්නේ මොකද්ද කියලා දන්නවද?
දුක කියන්නේ විඳීම.
දන්නවා කියලා හිතාගෙන ඉන්නවා. තාම නම් මට හරියට උත්තරයක් නම් ආවේ නැහැ. දැන් මම සෑහෙන වෙලාවක් අහනවා දුක කියන්නේ මොකද්ද?
විඳීම නෙවෙයි.
විඳීම දුකයි.
විඳීම මොකක් හරි විඳිනවා නම් ඒ වින්දනයක් කරනවා නම් ඒක දුක.
දුක දුක පෙක්සවසෙ මොනවා විදිය විදිමක් ලැබුවොත් ඒක දුකයි. අපි සැප කියන්නේ මොකක්ද ඇහුණා ඊට කලින් උත්තර දෙයි සමහර විට. දුක කියන්නේ නේද? අපි සැප
කියන්නේ.
වටිනාකම වැඩි වෙනකොට බැඳීම වැඩි. ඒ දුක නැති කරන විදිහ නේද? දුක තමයි බැඳීම. අල්ලා ගැනීම දුකක්. ඇයි අල්ලා ගන්න? අල්ලා ගැනීමට තමයි තණ්හාව කියන්නේ නේ?
තණ්හනේ තණ්හාව.
ඇයි තණ්හාව ඇති වෙන්නේ? අල්ලා ගැනීම දුකක් නෑ නේද? ඇයි අල්ලගන්නේ? මොකක්ද ඇත්ත? දුක බව දන්නවා නම් අල්ලගනින්ද? දැන් පහන් දැල්ල දුකයි කියලා දැක්කනම් පළගැටියා ඔකට ඇදිලා යයිද? නැහැ. ආ. එතකොට දුක දුක බවට දන්නේ නැහැ. අවබෝධයක් නැහැ. දුක දුක බව දන්නේ නැහැ. දැල්ල දුකයි කියලා දන්නේ නේද? දැල්ල දුකයි කියලා දන්නේ නැතුව විතර නෙමෙයි දැල්ලේ තමයි සැප තියෙන්නේ කියලා කියන ආස්වාදේ. දුක දුක විදිහට දන්නේත් නැහැ. ඒ මදිවට ඒකේ ආස්වාදෙ මුත් දකින්න. නේ දැල්ල මාව පුච්චනවා දුකටපත් කරනවා කියලා දන්නේත් නැහැ. එහෙම හිටියත් ඉතින් දැල්ලට යන්න ඕනේ නෑනේ. මේ මදිවට හිතනවා උතන තමයි සැප තියෙන්නේ. ආස්වාද. මේ කන බොන ඒවා ඉනිමේ සැප තියෙන්නේ අර දැල්ලේ. පළගැටිය හිතනවා නේද? ඒ හින්දා දැල්ලට ඇදිලා යනවා. ඒ තණ්හා කරනවා, ආස කරනවා. නේද? කොට ඒ ආස කිරීම, තණ්හාව බැඳීම ඔය සේරම. අපි ආස කරන්නේ ඒකේ ඔය තණ්හා කරන්නේ මොකටද? අපි දන්නේ නැහැ දුකට කියලා. අපි හිතන්නේ සැපට කියලා නේද? දුකට නම් ආස කරන්නේ නැහැ. ඒ වුණාට එතන අපිට සැප වගේ පෙනුනට ඇත්ත தත්ත්වෙ හැංගිලා තියෙන්නේ දුක.
මේ ආසාදේ වැඩි දුක ආසාදේ පොඩ්ඩයි දුක.
පොඩ්ඩයි හරි මොකක් හරි පොඩ්ඩක් හරි ආස්වාදය දැල්ලේ පොඩ්ඩක් හරි ආස්වාදයක් තියෙන්නේ එකක් ඒක දුකටපත් කරන බව දන්නේ ඇත්ත ඇති හැටි දන්නේ නැහැ දැල්ලේ ඇත්ත ස්වභාවය පුච්චනවා කියන එක දන්නේ ඊළඟට මේකේ තියෙන ආස්වාදෙට අර ලස්සනයි මොකක් හරි කියලා නේද දුක දුක විදිහට දන්නේ නැති එක එක මෝඩකම දුක් දෙසපයි ඔතන තමයි සැප තියෙන්නේ කියලා හිතන එක තව මෝඩකම මෝඩකම් දෙකම යෙදিলা තමයි අපි තණ්හා කරන්නේ දුක දුක විදිහට දන්නේත් නැහැ ඒකෙන් තමයි අපිට සැපක් දෙන්නේ කියලා විශ්වාස කරනවා මෝඩකම් දෙකක් කියන්නේ පළඟැටිය දැල්ලට ඇදෙනකොට නේද එතකොට අපිත් දැල්ලට ඇදෙනවා දැල්ල කියන්නේ ගින්දර නේද අපේ ගිනි අරන් තියෙන්නේ මොනවාද ඇස කන නාසය දිව ශරීරය මනස මේ ආයතන හැම ගිනි අරන් තියෙන්නේ ආදිත්ත පරියාය සුච්ච ආදිත්ත කියන්නේ ගිනි අරන් ගින්න උපමා කරලා දේශනා පෙර ගිනි අරන් තියෙන්නේ මොනවාද ආයතන ඇහ කන නාසය දිව ශරීරය සියල්ල ගිනි අරන් තියෙනවා. හරියට අර පහන් දැලි හයක් වගේ. පහන් දැලි නෙවෙයි ඊට වඩා ලොකු ගිනි. පහන් දැල්ලෙන් මම අපිවිච්චෙන්නේ නැහැ නේද? ඊට වඩා මහා භයානක ගිනි ගොඩවල් හයක්. අහු වුණොත් පිච්චිලා යනවා. කලගෙටිය පිච්චෙනා වගේ පහන් දැල්ලට අපිව පිච්චිලා යන සයිස් එකේ ගින්දර තමයි මේ. හරි. හිතා ගන්න පුළුවන් නේ. එතකොට මේ ගිනි ගොඩවල් 6ක් මේ ආයතන 6. ආයතන කිව්වහම ඇහැ කියනකොට තේරුම් ගන්න ಜಾති දෙකක් තියෙනවා. ඇහැයි ඇහෙන් දැනගන්න රූප. ওই දෙකටම කියන්නේ ඒ ආයතන. හරි. අජ්ජත්තයි බහිද්දයි දෙකම එකට තමයි ආයතන කියන්නේ චක් ආයතන කියන්නේ. හරි. ඒ කියන්නේ ඇහැයි ඇහෙන් දැනගන්න රූපයි. මෙහෙම නැත්නම් කනයි කනෙන් දැනගන්න ශබ්ද. හරි. එදිට මේ දෙක දෙක ගන්න. මේ ආයතන කියවහන් අජ්ජත්තයි බහිද්දයි දෙකම ආයිති. හරි. ওই දෙකම ගිනි අරන් තියෙනවා. අපි පළගැටියෝ වගේ. ඔය හයටම අපි ඇලෙනවා. ඔය හයි ආස්වාදේ විඳින්නේ සතුටේ. එහෙන් දැනගන්න රූප වලට ඇලෙනවා බැඳෙනවා සිහි මුලා වෙනවා. එහෙන් දැනගන්න රූප වල සතුටු වෙනවා. සාරජ්‍යති. ඇලෙනවා බැඳෙනවා සිහි මුලා වෙනවා. ඒ සතුටු වෙනකොට ඒවයි ඇලෙනවා බැඳෙනවා සිහි මුලා තණ්හාව ඇති වෙන හැටි කියන්නේ බැඳීම ඇති වෙන හැටි එහෙන් දැනගන්න රූපවල සතුටු වෙනවා එහෙන් රූපයක් දකින්නකොට සතුටුද නැද්ද ඇහැ පේන්නේ නැති වුණොත්ද සතුටු එහෙන් රූප පේනකොටද සතුටු වෙනස් වෙන කතාවක් නේ මං අහන්නේ ඇහැ නොපෙනී යනවටද කැමති ඇහෙන් රූප දකින්නද කැමති රූප දකින්න කැමති මේ ඒක ඇහෙන් රූප දකින්න එකේ අපිට ලොකු ආස්වාදයක් තියෙනවා නේද ඇහෙන් රූප දකින්න නම් ඇහැ පරිස්සම් කරගන්න වෙනවා නේද ඇහැ වගේ පරිස්සම් කරගන්න වැඩියෙන්ම ආස කරන දේවල් ඇහැ වගේ පරිස්සම් කරගන්න. නේද?
සේනම් ගින්න බාහිර රූපේ.
ඔය දෙකම ගින්න. බාහිර රූපෙත් ගින්න. ඒ ගින්න අවුලව ගන්න ඇහත් ගින්න. ඈ? ඇහැ වගේ පරිස්සම් කරගන්න ඇහැට අපි කොච්චර ආදරේ.
ගැටීමක් ආවද?
දැන් පළ ගැටිය වගේ නෙවෙයිද? බුදුහාමුදුරෝ පෙන්නන ඇහැ කියන්නේ ගින්න, ගිනි අරන්. නේද? අපි කොච්චර ආස කරනවද ඇහැට? මේකේ ආස්වාද විතරයි අපිට පේන්නේ. නේද? ආදීනවේ පේන්නේ. හරි? ඒට ආස්වාදේ පේනකොට අපි සතුටු වෙනවා සාරජ්‍යති සතුටු වෙනකොට වෙන්නේ ඇලෙනවා බැඳෙනවා සිහි මුලා වෙනවා ඒක සතුටු වෙනකොට ඇලෙනවා බැඳෙනවා සිහි මුලා වෙනවා කියනකොට ඇත්ත ඇති හිටි පේනවද නැහැ ඇලෙනවා බැඳෙනවා සිහි මුලා වෙනවා සම්මූලහන්ති සිහි මුලා වෙනවා මොහේ සිහි මුලා වෙනවා සිහි මුලා වුණා ය දන්නවනේ මේ වගේ වෙනවා නෑ ඇලෙන බැඳෙන හින්දා සිහි මුලා වෙනවා සතුටු වෙන හින්දා සිහි මුලා වෙනවා දැන් දැල්ල හොඳයි කියලා හිතන හින්දා සිහි මුලා වෙනවා සතුටු වෙනවා දැල්ල පේනකොටම සතුටු වෙනවා ආක හොඳයි එතකොට සිහි මුලා වෙනවා. ඒක ඇත්ත ඇති ඇති දකින්න බෑ. අපට ඇදිලා යනවා. සිහි මුලා වෙනවා කියන්නේ ඇත්ත ඇති ඇති පේන. ඇත්ත දකින්න බෑ. මෝහයෙන් වහන්න. නේද? ඇලෙනවා බැඳෙනවා සිහි මුලා. මේ කියන්නේ මහා සලායතන සූත්‍රය. මහා සලායතන සූත්‍රය මං කියන්නේ. බලන්න. ඇහැගෙන දන්නේත් නෑ, දකින්නෙත් නෑ ඇත්ත ඇති ඇති. අජානං අපස්සං යථාභූත චක්කෝ මික්කවේ අජානං අපස්සං යථාභූත රූපේ අජානං අපස්සං යථාභූත නැහැ ගැනයි රූපේ ගැනයි දන්නේත් නැහැ අජානං කියන්නේ දන්නේ නැහැ අපස්සං කියන්නේ පස්සං කියන්නේ දකින්න දකින්නේත්
නැහැ
මොකද්ද යථාභූත ස්වභාවයත් අජානං අපස්සං යථාභූත එතකොට වෙන්නේ ඉස්සෙල්ලා සතුට වෙනවා සාරජ්‍ය ධානාංග පස්සන් යථාභූතං හින්දා ඇහැ ගැන සතුටු වෙනවා ඇහෙන් දැනගන්න රූප ගැන සතුටු වෙනවා සාරජ්‍ය සතුටු වෙනකොට මොකද වෙන්නේ ඇලෙනවා බැඳෙනවා සිහි මුලා වෙනවා ඇලෙනවා බැඳෙනවා සිහි මුලා වෙනවා හරි සිහි මුලා වුණාම මොකද වෙන්නේ ඔන්න ඕකට තණ්හා කරනවා දැල්ලට තණ්හාව ඇති වෙනවා දැන් සිහි මුලා වෙලා නේද ඔකට ඇලිලා බැඳිලා සිහිත් මුලා වෙලා ඉද්දි මොකද වෙන්නේ ඔකටම තණ්හා කරනවා දැන් දැල්ලට තණ්හා කරනවා නින්දරට තණ්හා කරනවා ඇලෙනවා බැඳෙනවා සිහි මුලා වෙනවා ඒ නිසා තණ්හා කරනවා තණ්හා කරනකොට ආයේ පංච උපාදානස්කන්ධ හදනවා ආයතින් පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡති තණ්හා පවද්දති දැන් තණ්හා වර්ධනය වෙනවා. එතකොට මොකද වෙන්නේ? ආයේ ආයේ පංච උපාදානස්කන්ධ හතර. ආයෙත් පංච උපාදානස්කන්ධ උපචංග. එතකොට ඇහැ ගැන රූපය ගැන අපි ඇත්ත ඇති හැටි දැක්කොත් ඥානම් පස්සන් යථා භූතං උන. සතුටු වෙන්නේ නැහැ. ඇත්ත ඇති හැටි දැක්කොත් ඒකට සතුටු වෙන්නේ නැහැ. එතකොට ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, සිහිමුලා වෙන්නේ නැහැ. නැහැ. ඥානම් පස්සන් යථා භූතං උන. ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, සිහිමුලා වෙන්නේ නැහැ. එතකොට තණ්හාව වැඩෙන්නේ නැහැ. තණ්හාව ප්‍රහාණය වෙනවා දැන්. වැඩෙනවා නෙමෙයි. පහී ප්‍රහාණය. දැන් එහෙම කෙනාට කියනවා එයාගේ පංච උපාදානස්කන්ධ රස කරන්නෙත් නෑ. පංචස්කන්ධ. ආයතින් පංච උපාදානස්කන්ධ අපචයන් ගච්ච. ඉස්සලගේ උපචයන් ගච්ච. රස කරනවා දැන් අපචයන් ගච්ච. රස කරන්නේ නෑ. එයාට කියනවා සම්මා දිට්ඨිය තියෙන කෙනා. සාස්ස හෝති සම්මාදිට්ඨිය. එන්න එයාට සම්මාදිට්ඨිය
තියෙනවා.
රහතන් වහන්සේද ඊට පහළ? නෑ නෑ රහතන් වහන්සේ නෙමෙයි. සම්මාදිට්ඨිය කියන්නේ මාර්ගේ පටන් ගන්න එක.
සෝවන්.
ආර්ය මාර්ගයට වැටෙන කෙනා.
සෝවන් මාර්ගයට
වැටෙන. මාර්ගයට වැටෙන
කෙනා.
ඔව්. සේක පුද්ගලෙක් වෙන්න අවශ්‍යතාවය තමයි සම්මාදිට්ඨිය ඇති කරගෙන. සමාධිත්‍ය ඇති වුණොත් විතරයි ආර්ය මාර්ගයට වැටුණා කියන්නේ. නිවනට යන මාර්ගයට වැටුණා. ඊට මෙහා නිවන් මාර්ගයට වැටුන්නේ. සමාධිත්‍ය නැත්තම් නිවන් මාර්ගයට වැටුන්නේ නැහැ. මේ කියන්නේ ආර්ය සමාධිත්‍ය. ආර්ය මාර්ගය ගැන දැක්ම. හරි. එතකොට දැන් අපි සම්මා දිට්ඨිය ඇති කරගන්න නම් මම ඉස්සෙල්ලා කිව්වේ දුක දැනගන්න ඕන, දුකට හේතුව සමුදය දැනගන්න ඕන, සමුදය ඇති වෙන්න ඒ සමුදය නැති වුණා නම් මොකද වෙන්නේ කියලා දැනගන්න. නිරෝධය, දුකයි දුක්ඛ සමුදයයි නිරෝධයයි ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න. දුක කියන එක හිතට තේරුම් ගන්නවා. එතකොට ආයතන පැත්තෙන් බැලුවොත් ආයතනෙම දුකයි. ගිනි අරන් තියෙන්නේ. ඇත්ත තමයි. හරි. පළගැටියගේ මානසිකත්වයෙන් නම් ඒ ඇත්ත පේන්නේ නැහැ. එතකොට අපි ඇහෙන් දැනගන්න රූපවලට ඇලෙනවා, බැඳෙනවා, සිහිමුලා වෙනවා. ඒවට සතුටු වෙනවා. ආස කරනවා. ඇහෙන් දැනගන්න රූප, කණෙන් දැනගන්න ඔය සද්ද. කියන්නේ බාහිර ආයතන ටික. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම නේ. ඇහැට නම් රූප, කනට නම් ශබ්ද, නාසයට නම් ගන්ධ, දිවට නම් රස, කයට නම් පොට්ටබ්බ, මනසට නම් ධම්ම.
ධම්ම.
එතකොට ඔය බාහිර ආයතන ටික. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. ඔය ටිකට අපි අලුම් කරනවා. ඔය ටිකෙන් තමයි අපේ ලෝකේ හැදිලා තියෙන්නේ. හරිද මේ කියන්නේ? තමන්ගේ ලෝකේ හැදිලා තියෙන්නේ ඔය ටිකෙන් නේද? අහෙන් දකින රූප වලින්, කනෙන් අහන ශබ්ද වලින්, නාසයෙන් දැනගන ගන්ධ ආරම්මන, දිවෙන් දැනගන්න රස, කයින් දැනගන්න ස්පර්ශ. ඕවා එකතු වෙලා නේද? මනසෙන් හිතන ටිකක් තියෙනවා. ඕ ටික ඔක්කොටම නේද ලෝකේ තියෙන්නේ? නේ. ඒතර ඔය අපේ මට්ටමට අපි ඔය බාර ගන්න ලෝකෙට කියනවා තව නමක් කාමාවචර භූමිය කියලා. කාම ලෝක. අපිට හැදිලා තියෙන්නේ කාම ලෝක. අයි කාම ලෝකේ කියන්නේ දැන් ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට අහුවෙන ඒවා එළියේ තියෙනවා කියලා විශ්වාස කරනවා. නේ. ඒකට කියනවා කාම ලෝකෙට අදාළ අරමුණු. මේ මට්ටමේ අපි හිත හදන හින්දා ඒක කාමාවචර හිත්. කාම භූමියටයි එතකොට අපි කාම භූමියේ තමයි ජීවත් වෙන්නේ. ඈ? ඇයි? ඇහැ කන නාසය දිව ශරීරය ඔබට අහුවෙන ඒවා එළියේ තියෙනවා. එතකොට ඒවා පිනවන්න තමයි ඔය දැන් ඒවා පිනෙව්වොත් තමයි අපේ සතුට තියෙන්නේ කියලා තමයි ලෝකෙට අයිතිකෙනා හිතන්නේ. එතකොට ඒවා තමයි ඔය ගොඩ ගන්න. මම අහුවේ මේ ජීවිතේ මෙච්චර කල් මොනවද කළේ කියලා. ඔය එකතු කරානේ. ගොඩ ගැහුවානේ නේද? මේ උපන්නට වඩා ගොඩක් ಜಾති දැන් තියෙනවා. ඔය හරි යන කතා කළොත් අර අර බඩු ටිකක් තරම් යන්නේ නැහැ. මෙහෙමම යන්න බෑ. අර ගහගෙන යන්න තියෙනවා. නේද? බස් එකේ යනවා කිව්වොත් බස් එකේ සයිස් එකක් තහන්න. අපේ බඩු දාගෙන යන්න පුළුවන්. මොන බස් එකකද යන්නේ? ඔක්කොම හොයලා තමයි මේ යමනේ යන්නේ. ඇයි? අපේ එකතු කරගත්තේ ගොඩක් තියෙන ආරං යන ඔක්කොමත් නෙමෙයි මේ බොහොම ටිකයි ආරං යන මේ තුරු ටික ගෙදර. හා කොහොම අමාරුවෙන් අඩු කරලා අඩු කරලා අඩු කරලා පොඩි බෑග් එකකට දාගන්න.
තණ්හා මල්ල.
ඔයාරක් මේ උපදින කොට ආරං ආපුවද ඔය එකක්වත්? මේ ටිකට එකතු කරගත්තා නේ. ඔය එකතු කරගෙන තියෙන්නේ දැන් කාම ලෝකෙට අයිති ඒවා නේද? කාම අවචර ලෝකේ තමයි ඕවා එකතු කරන්නේ. දිව්‍ය ලෝකේ තියන ඕවා එකතු කරන්නේ. නිකාම යනවා. දිව්‍ය ලෝකෙත් තමයි කාම අවචරයි ඈ. සතර අපායේ හිටියත් ඌටත් වඩා එකතු කරගන්නේ. මේකත් කාම අවචරයි. සතර අපායත් කාම අවචරයි, මනුස්ස ලෝකෙත් කාම අවචරයි. දිව්‍ය ලෝකෙත් කාමාවචර. ඒ කාමාවචර කියන්නේ මේ ආයතන වලට අහුවෙන ඒවා එළියේ තියෙනවා. ඕවා හොඳ ඒවා ලැබුණොත් තමයි මම සතුටු වෙන්නේ. නේ? ඒවා නැති වෙයි කියලා තමයි උස්සගෙන යන්නේ. යන තැනත් ඕවා ටික තියාගන්න. නැත්නම් එහෙ ඒවා තියනවාද කියලා හොයලා බලන්න ඕනේ. කාම තණ්හාව තමයි ඔය කියන්නේ. කාම භූමියේ සිත් අපිට කාම ලෝකේ තියෙන එක තමයි අපි ඇලෙන්නේ බැඳෙන්නේ සිහිමුලා වෙන්නේ සතුටු වෙන්නේ මේ ඉන්ද්‍රිය ටිකට අහුවෙන දේවල් ඒවත් තියෙනවාමයි ඕවෙන් තමයි අපිට සැප දෙන්නේ. ඕවා නැති වුණොත් දුකයි කියලා විශ්වාස කරනවා. නේද? මේක තමයි මේ මනුස්ස ලෝකේ தත්ති. දිව්‍ය ලෝකෙත් ඕකම තමයි தත්ති. 아무තු දෙයක් නෑ. ඉන්ද්‍රිය ටික පිනවන්න අවශ්‍ය දේවල් ලබා ගන්නමයි ලැබුණොත් සැපයි නැත්නම් දුකයි කියන එකේ තමයි. කැමති දේ ලැබුණොත් සැපයි, කැමති දේ නොලැබෙනකොට
දුකයි.
යම් පිච්චන් අලබති තම්පි දුක්ඛ. ප්‍රිය ඒවා ලැබෙනකොට සැපයි. ප්‍රියේ වගේ වෙන් වෙනකොට
දුකයි.
පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. අප්‍රියේ ලැබෙනකොට
ඒ දුකයි.
දුක්ඛයි. මේ කැමති නැති ඒවා ලැබෙනකොට දුකයි. අප්‍රියේහි සංපයෝගෝ
දුක්ඛෝ.
දුක්ඛෝ. කාටද ලැබෙන්නේ? මොනවටද ඒවා ලැබෙන්නේ? කවුද ඒවා ලබා ගන්නේ? කොහෙන්ද ඔය ලබා ගන්න? ආයතන වලට නේද ඔය ලැබෙන්නේ? කැමති හැර අකමැති හැරි දේවල්. නේද? ওই ටික ගන්න නේද අපි ආයතන ටික තියාගෙන. ඇහැ කන නාසය දිව ශරීරය ටික තියාගෙන ඉන්නේ. ඔය ඒවයින් ලැබෙන ඒවා ගන්න. ඒවයින් ගන්න කැමති මොනවද? හොඳ අපිව සතුටටපත් කරන දේ කැමති දේවල්. ඒවයි අකමැති දේවලුත් තියනවා නේද? අකමැති දේවල් ලැබෙනුත් දුකයි. කැමති දේවල් ලැබුණොත් සතුටයි. අවක නේද මේ ජීවත් වෙනවා කියලා කරන්නේ. පුළුවන් තරම් කැමති දේවල් ගොඩ ගහ ගන්න බලනවා, අකමැති දේවල් අයින් කරන්න. ඔව්, කාම ලෝකේ ගැන තමයි මේ විස්තර කරන්නේ. කැමැති අකමැති හදාගන්නේ කවුද? ආයතන ටික. ඇහැෙන් දකින ඒවයි කැමති ඒවත් තියෙනවා අකමැති ඒවත් තියෙනවා නේ. සද්දාහනකොට කැමති ඒවද වැඩි අකමැති ඒවද? මේක තමයි හොයාගන්න. දෙකම තියෙනවා නේද? ගන්ධ සුවඳ දැනෙනකොටත් තියෙනවා නේද? කැමති ඒවත් තියෙනවා අකමැති ඒවත්. නේද?
සුවඳ බාර ගන්නවා.
ගන්ධ බාර. දිවෙන් රසෙත් තියෙනා නේද? කැමති ඒවා අකමැති ඒවා. කයේ ස්පර්ශවලක් තියනා නේද? කැමති ඒවා කැමති. නේද? ඊට මේ ආයතන හයින් නේද බෙදලා තියෙන්නේ. ඔව්. ඒකට අපි ආයතන හයේ තමයි මේ ජීවත් වෙන්නේ. ඒක තමයි කාම ලෝකේ ස්වභාවය. ඔව්. ඒ කැමති අකමැති කියන්නේ භුක්ති විඳින එක තමයි. බාර ගන්න. කාම ලෝකේ ස්වභාවය. ඉතින් අපි ජීවත් වෙන්නේ ඔය සඳහා තමයි ජීවත් වෙන්නේ. ඒකයි අර දැන්. ඉපදුන කොට මුකුත් ගෙනාවේ නැහැ. දැන් ගොඩ ගහගෙන ඉන්නේ ඔය කාම වස්තු ටික. අපිට හොඳයි කියලා සැපත් දෙනවා කියලා හිතුන ටික නේද ගොඩ ගහගෙන ඉන්නේ. නේද? බෙන් දුක තමයි හොයා ගන්න ඕනේ. තාම අපි ඉන්න තත්ත්වේ මේ කතා කරන්නේ. එතකොට
ඒ විදිහට බැලුවොත් මනස ලෝකෙට
වැඩි. දැන් මේ තාම මම ඔය ඔයගොල්ලන්ගේ මුලින් අහපු ප්‍රශ්නෙට තාම උත්තරේ හම්බුනේ නැති හින්දා මේ වටින් වටින් ගේන්නේ. කාමට ඔකේ අපි කරන්නේ මොකද්ද?
මේ කොහොම රස් කරන එක.
ආයතන ටිකට ගන්න පුළුවන් අරමුණු හොඳයි කියලා තියෙන දේවල් එකතු කරනවා අකමැති දේවල් ඈත් කරනවා ඇදෙනවා ගැටෙනවා නේද? ඕකම තමයි තණ්හාව කියලා කියන්නේ නේද? ඇලෙන ඒවා එකතු කරන්න බලනවා ගැටෙන ඒවා අකමැති දේවල් අයින් කරන්න බලනවා ඕකට තමයි තණ්හාව කියන්නේ. දොඩේ ඇලෙන ගැටෙන දේවල් තියෙන්නේ මේ ආයතන හයට අහුවෙන දේවල්. ඒ ආයතන හයට අහු වෙන දේවල් කියන්නේ අපේ මේ හිත වැඩ කරන්නේ දැන් කාම මට්ටමේ කාමද. හරි. එතකොට දැන් අපි විශ්වාස කරන්නේ මේ සැප හරි දුක හරි තියෙන්නේ මොනවයි කියලාද? කාම වස්තු වල. ඒ කියන්නේ කොටසක් එකතු කරගන්නවා කොටසක් විසි කරනවා. හොඳයි කියලා තියෙන ටික ගොඩ ගහ ගන්නවා නේද? එපා කියලා හිතන ගැටෙන දේවල් ටික
අයින්
කරන්න. ඔබට තමයි උත්සාහ කරන්නේ. එතකොට මේ කාම වස්තු වලින් තමයි සතුට තියෙන්නේ, සැප තියෙන්නේ කියලා අපි විශ්වාස කරනවා. එතකොට කාම වස්තු ටික තමයි අපේ ලෝකෙ. නේද? ආයතන හයට අහුවෙන ඒවා ලෝකෙ කියලා කිව්වනේ. ඒ ටික තමයි අපිට කාම වස්තු වෙලා තියෙන්නේ. නේද? ඒ තමයි ඔය තණ්හාව. ඉතින් මේ මාව සතුට කරන නම් ඔය ටික කරන්නේ. ඇලෙන්නේ හරි ගැටෙන්නේ හරි කවුද? මම. එතකොට මොනවටද මේ ඇදිලා හරි ගැටිලා හරි
තියෙන්නේ?
බාහිර වස්තු ටික. නේද? ඒවා අපිට එතකොට කාම වස්තු වෙලා. ඒ පිළිගන්නවද? අපිට ආස්වාදයක් දෙන දේවල් වෙලා එළියේ තියෙන දේවල්. ඒ හින්දානේ අපි ඒවා එකතු කරන්න හදන්නේ නේද? ජීවිත කාලෙම ඕක තමයි කරලා තියෙන්නේ. හොඳයි කියලා හිතෙන ඒවා ගොඩ ගහනවා, නරක ඒවා අයින්
කරනවා.
ඕක තමයි කරලා තියෙන්නේ. නේද? ඒ ඕක කරලා තියෙන්නේ සැප විඳින්න. නේද? ආස්වාදෙ විඳින්න. හැබැයි ඕකට තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අර පළඟැටිය දැල්ලට පනිනවා වගේ වැඩක් ඔය කරලා
තියෙනවා.
අයියෝ, කාම වස්තු ටික ඔක්කොම අර ගිනි දැල්ලි වගේ. ආයතන ටික ගිනි අරන් කියන්නේ ඔක. එතකොට ඒකේ ඇත්ත පෙන්වන්න අන්න බුදුරජාණන් වහන්සේ අපට උදව් කරනවා. මේ කාමය කියන්නේ නේතේ කාමා යാനി චිත්‍රානි ලෝකේ. මොකක්ද ඒ කියන්නේ? නේතේ කාමා යാനി චිත්‍රානි ලෝකේ. මේ කාමය කියන්නේ මේ ලෝකේ තියෙන දේවල් වල නෙමෙයි කාමයේ තියෙන්නේ. සැප තියෙන්නේ. ඒ තියෙන චිත්‍ර ගොඩක් විතරයි ලෝකේ තියෙන චිත්‍ර ගොඩක් විතරයි. අපි මේ හිතුවට ওই කාම වස්තු වල සැප තියෙනවා කියලා. ලෝකේ තියෙන චිත්‍ර ගොඩක්. නේතේ කාමා යാനി චිත්‍රානි ලෝකේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාම සංකප්ප හිතේ ඇති වෙන සංකල්පනනේ සංකප්ප සංකප්ප රාගෝ රාගමය සංකල්පන ඕක තමයි පුරිසස්ස කාමෝ මේ මිනිස්යාගේ කාමය කියන්නේ රාග සංකල්පනාට සංකප්ප රාගෝ පුරිසස්ස කාම එතකොට මේ එළියේ තියෙන වස්තු ටික නෙමෙයි. ඔවා ගැන හිතන ඒවා ටික තමයි දැන් කාමයේ වෙලා තියෙන්නේ. සංකප්ප රාගෝ මේ රාගමේ සංකල්පනා ටික තමයි පුරිසස්ස කාමෝ. මිනිස්යාගේ කාමයේ ඉඳලා. අපි විශ්වාස කරන්නේ එළියේ තියෙන ඒවා තමයි මේ කාම වස්තු කියලා. ඒවා නෙවෙයි. ඔවා ගැන හිතන ගතිය එක කෙනා එක එක විදිහට තමයි හිතන්නේ කොහොම හිතුවත් අර විදිහටමයි හිතන්නේ එළියේ තියෙන දේවල් වලට නේද දෙන වටිනකම් වෙනස් වෙන්න පුළුවන් එක එක කෙනා ඒ වුණාට එළියේ තියෙන දේවල් වලට වටිනකම් දීලා තමයි තණ්හා කරන්නේ හරි පොඩි කාලේ පොඩි ළමෙක් නම් මේ ටොෆියක් වගේ එකකට තණ්හා කරනවා එයාට සල්ලි කොලේද වටින්නේ ටොෆියද රුපියල් 5000 කොලේද වටින්නේ ටොෆියද ඔය දෙක එක තැනක තිබ්බොත් ටොපි. නේ? එයා ලොකු වෙනකොට සල්ලි ගැන දැනගන්න.
සල්ලි.
ආ ඔයාට ඔපිය තියාගෙන මම මේ කොළ කෑල්ල ගන්නවා. කියලා 5000 කොළේ තමයි ගන්නෙ නේද? අයි ඊට වඩා නුගණක් තියෙනවා තව ඔය ලෝකේ තියෙන ඒවා ගොඩාක් ගන්න පුළුවන්. මේ අපි වටිනකම දෙන විදිහ වෙනස් වෙනවා. එක එක්කෙනාගේ මානසිකත්වය හිතන විදිහ. එතනත් වෙනා නේද සංකප්ප රාග. පුරිසස්ස කාම. හරි. ඊට මේ හිතන විදිහෙන් තමයි ඔය කාමය ඇති වෙලා තියෙන්නේ එළෙන විදිහ. සංකප්ප රාග පුරිසස්ස කාම. ඒ ලෝකේ තියෙන්නේ චිත්‍ර ගොඩක් විතරයි. තිත්තානි චිත්‍රානි තතේව ලෝකේ මේ පවතින චිත්‍ර ගොඩක් තතේව ලෝකේ ලෝකේ ඇත්ත తත්වේ තතේව ලෝකේ ලෝකේ ඇත්ත తත්වේ චිත්‍ර ගොඩක් බුදුහාමුදුරුවෝ නම් එහෙම කියනවා මේ ලෝකේ තියෙන චිත්‍ර ගොඩක් කියලා අපිට තියෙන චිත්‍ර ගොඩක් ඒක තියෙන හැබැයි දේවල් ගොඩක් නේ අල්ලගන්න ගැටෙන්න දේවල් ගොඩක් බුදුහාඳුරු බොරුවක්ද කියලා තියෙන්නේ චිත්‍ර ගොඩක්ලු ලෝකේ යථා ස්වභාවයේ චිත්‍ර ගොඩක් ඈ ඇයි ඒ චිත්‍ර ගොඩක් කියන්නේ දැන් අපි ලෝකේ තියෙන ඒවා දැනගත්තේ මොනවයින්ද